You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
මේ දෙසැම්බර් මාසේ නිවාඩුවට ලංකාවට යන ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ උදවියත් සංචාරක ගමනාන්තයක් විදිහට අංක 1ට තේරුණු ලංකාවට යන විදේශීය සංචාරකයන්ට මුණපාන ප්‍රධාන ගැටලුවක් තමයි ලංකාවේ ප්‍රධාන නගරවල තිබෙන දරාගත නොහැකි රථවාහන තදබදය. ඒ වගේම ඒක තවත් උග්‍ර කරන විනයක් නැති රථවාහන ධාවනය වගේම පදිකයන්ගේ හැසිරීම. ඒත් ඒ ගැටලුවට විසඳුමක් හොයලා තියෙනවා. ඒ වගේම ඒක හැමින් ක්‍රියාත්මක වෙනවා කියලා මට දැනගන්න ලැබුණාම ඇතුනේ විශාල සතුටක්. මෙගාපොලිස් ව්‍යාපෘතියේ ප්‍රවාහන සැලසුමෙන් 2025 වර්ෂය වෙනකොට බස්නාහිර පළාතේ මාර්ග තදබදය සම්පූර්ණයෙන්ම ඉවර කරන්න සැලසුම් කළා තියෙනවා. ඉතින් බස්නාහිර පළාතේ මෙගාපොලිස් ව්‍යාපෘතිය යටතේ ඇති ප්‍රවාහන සැලසුමේ ප්‍රධානියා විදිහට ක්‍රියා කරන මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ඩි සිල්වා ඔස්ට්‍රේලියාවට පැමිණි වෙලාවේ මට හමු වුණා. ඉතින් මට හිතුණා ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකික අපිටත් අදගත් වෙන මේ රථවාහන සැලසුම ගැන ඔහු සමග පිළිසඳරක යෙදෙන්න. අයබෝන් දිමන්ත.
අයබෝන්.
දිමන්ත මට කියන්න බලන්න මොකද්ද මේ මෙගාපොලිස් ප්‍රවාහන සැලසුම කියන්නේ කියලා?
ප්‍රවාහන සැලසුමකට පළමුව අවශ්‍ය වෙනවා මෙගාපොලිස් ස්ට්‍රක්චර් ප්ලෑන්. ඒ කියන්නේ සංවර්ධන සැලසුමක්. දැන් ඒ සංවර්ධන සැලසුමක් අලුතෙන් හදලා හැදුවාම ඒකට හරියන්න තමයි ප්‍රවාහන සැලසුමක් හදලා තියෙන්නේ. ඒ සැලසුමෙන් අපි මුළු බස්නාහිර පළාතටම තමයි පළමුව දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඉදිරියේදී අපේ සංවර්ධන වෙනකොට ජනගහනය කොහොමද වෙනස් වෙන්නේ කියන එකත් එක්ක බලලා ඒකේට කොහොමද අපේ ප්‍රවාහන සැලසුමෙන් කොහොමද විසඳුම ලබා දෙන්නේ කියන එක තමයි මේ සැලසුමෙන් ඇත්තටම බලලා තියෙන්නේ. එතකොට ඒක යටතේ මූලිකවම අපි අඳුනාගෙන තියෙනවා පොදු ප්‍රවාහනය දියුණු කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. පොදු ප්‍රවාහනය දියුණු කිරීම යටතේ දුම්රිය නවීකරණය හා විද්‍යුත්කරණය LRT නැත්නම් රැපිඩ් ට්‍රාන්සිට් සිස්ටම් එකක් ඇතුළත් කිරීම, දැනට අපේ තියෙන ජලමාර්ග පාවිච්චි කිරීම, බස්ස් ඒ කියන්නේ අපේ තියෙන මේ බස් රථ මොඩර්නයිසේෂන් කර කර නවීකරණය කිරීම, ඒකම අපේ තියෙන ඉස්කෝල හරිට ස්කූල් බස, ස්කූල් වෑන්ස් ඇන් ටැක්සිස් කියන ඒවා අපිට රෙගුලේට් කරගන්න පුළුවන් කිරීම. එතකොට ඊළඟට අපේ තියෙන රෝඩ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඒ කියන්නේ මහමාර්ග දියුණු කිරීමයි. ඒවා ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එනකන් අපි කොහොමද ප්‍රවාහනය කළමනාකරණය, ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඩිමාන්ඩ් මැනේජ්මන්ට් කියන එක කොහොමද කරන්න කියන එක යටතේ තමයි මේ ප්‍රවාහන පද්ධතිය ඇත්තටම ගොඩ නැගිලා තියෙන්නේ.
හොඳයි දිවන්ත, කොහොමද මේ ප්‍රවාහන සැලසුමෙන් බස්නාහිර පළාතේ වාහන තදබය නැති කරන්නේ?
දැනට බස්නාහිර පළාතේ ජනගහන මිලියන 56.8ක් තියෙනවා. ඒත් මේ 2013 සංගණනය හැටියට අපේ සංවර්ධන සැලසුම යටතේ ඒක 9.1 මිලියන් දක්වා වැඩි වෙනවා කියලා තමයි ගණනය කරලා තියෙන්නේ.
ඒ කියන්නේ
2035. එතකොට ඒක යටතේ අපේ දැනට 52% පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැනට ගත්තුතින් දවසකට බස්නාහිර පළාතේ යටතේ මිලියන 10ක් පැසෙන්ජර් ට්‍රිප්ස් ඒ කියන්නේ මගින් ගමනාගමනය යෙදෙනවා. ඒකෙන් මිලියන 7.8ක් ගමනම් කරන්නේ ප්‍රවාහන මාධ්‍යමගේ මෝටරයිස් ට්‍රිප්ස් හැටියට. එතනිනුත් මිලියන 2කට ආසන්න ගණනක් කොළඹ නගරයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ CMC ලිමිට් එක ඇතුළට ඇතුල් වෙනවා. ඉතින් මේ එන වාහන ඇතුළතින් පැසෙන්ජර්ස් ලගේ ඇතුළතින් 152ක් ගෙනියන්නේ පොදු ප්‍රවාහන යටතේ දැන්ට. හැබැයි අපි කාර් ගත්තොතින් 114කුත්, මෝටර්සයිකල් 118කුත්, 3-wheeler 117කුත් තියෙනවා. එතකොට දැනට මේ 152 හොඳ ගණනයක් වුණත් පොදු ප්‍රවාහනයට මේ ප්‍රවණතාවය තියලා තියෙන්නේ මේක එන්න අඩු වෙනවා. එන්න ජනතාව පොදු ප්‍රවාහනයෙන් අයින් වෙනවා.
ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය උසස් වීමත් සමග පුළුවන් තරම් ඒගොල්ලෝ පෞද්ගලික රථවාහන පාවිච්චි කරන්න පෙළඹෙනවා කියන එකද?
ඇත්තටම ආර්ථික තත්ත්වයත් එක්ක මේක සම්බන්ධ නැහැ. ගොඩක්ම අපි කියමු හොඳට දියුණු රටවල් වල පොදු ප්‍රවාහනයට තමයි වැඩියෙන්ම එන්නේ. දැන් මේක ආර්ථික පැත්තෙන් වෙනකොට මේක ලොකුම තියෙන්නේ අපේ තියෙන quality of service කියනක. ඒ කියන්නේ අපේ තියෙන පොදු ප්‍රවාහනයේ තත්ත්වය අඩුවෙන් නිසා තමයි එන්න ජනතාව අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මූලිකම හේතු වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහනය දියුණු කරන්න අපි අලුත් තියෙන නවීන තාක්ෂණ තාක්ෂණය පාවිච්චි නොකිරීමත් ඒකම ඉල්ලුමට හරියන්න අපේ සප්ලයි එක දීලා නැති තියෙන එක තමයි මේ මූලිකම කරුණ වෙලා තියෙන්නේ. එතකොට මේ ප්ලෑන් එක යටතේ අපි බලන්නේ 152ක් තියෙන එක ඉදිරියට අඩු වෙන එක නවත්වලා 162ක් දක්වා වැඩි කරන්න. 2035 වෙනකොට 162ක් දක්වා වැඩි කිරීම මගින් අපිට මේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කමක් ලැබෙනවා.
හොඳයි මන්ත, මේ ව්‍යාපෘතිය ප්‍රධාන අංගයක් තමයි සැහැල්ලු දුම්රිය සැලසුම, එහෙම නැත්නම් LRT. මේක මේ වෙනකොට මොන අවධියකද තියෙන්නේ?
දැන් මේ සැලසුම යටතේ LRT Light Rail Transit ඒ පද්ධති 7ක් අඳුනා ගත්තා. ඒ කිලෝමීටර් 75ක දුරකින්. ඒකේ මූලික අදියර යටතේ මාලබේ සිට කොළඹ කොටුව දක්වා එක LRT ලයින් එකක් පටන් ගන්න තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. ඒකට ජයිකා ආයතන යටතේ ජපානයෙන් අපිට ආධාර ලැබෙනවා. ඒ කියන්නේ ඒක සොෆ්ට් ලෝන් එකක් කියලා කියනවා. එතකොට මේ සොෆ්ට් ලෝන් එක අපිට ලැබෙන්නේ ඉතාමත් අඩු පොලි ප්‍රතිශතයකට. අවුරුදු 40කට 0.1% පොලි අනුපාතයක් යටතේ අවුරුදු 12ක ග්‍රේස් පීරියඩ් එකක්. ඒ කියන්නේ අපි මේ ණය අරගත්තට පස්සේ අවුරුදු 12කින් තමයි අපි ගෙවන්න පටන් ගන්න. ඉතින් මේක ඉතාමත් වැදගත්. මොකද මේක අඩු පොලි ප්‍රතිශතයක් එක්කම අපිට ගෙවන්න පටන් ගන්න මේ ව්‍යාපෘතිය පටන් අරගෙන ඒකෙන් අපිට ආර්ථික ප්‍රතිලාභ ලබා ගත්තට පස්සේ මේ දැනට තියෙන ප්ලෑන් එක දැනට කරගෙන යන ව්‍යාපෘතිය හැටියට 2024 වෙනකොට මේ ව්‍යාපෘතියේ පළවෙනි දුම්රිය මේ ගමන් කරන්න පටන් ගන්නවා. මේ ජයිකා ආයතනයෙන් අපිට මේක ණය ආධාර ලබා දෙන්නේ. ඒකට ශක්තිත ආයතනයක් කරන්න ඕන. ෆීසිබිලිටි රිපෝට් එකක් කරන්න. ඒක ඉවර කරා 2018 මුල් අදියරේ. ඒ අතරතුරේදී ඊට පස්සේ මේකට එන්වයරන්මන්ටල් ඉම්පැක්ට් ඇනලිසිස් එකක් කරා. පරිසර අධ්‍යයන සහතිකයක්. ඉතින් ඒකෙන් පස්සේ මේකේ අපේ ආධාර ගිවිසුම අස්සම් කරන්න තිබුණේ නොවැම්බර් මාසයේ. දැන් ඒක ඉස්සරහට ආයි අස්සම් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒක කරපු ගමන්ම ඩීටේල් ඩිසයින්, ඒ කියන්නේ අපිට මේකේ වැඩි විස්තර ලබාගෙන අපිට මේක ඩිසයින් කරන්න තියෙනවා. ඒක අවුරුද්දක් වගේ කාලයක් යනවා. ඒ අවුරුද්දක් කාලය යනකොට අපි 2019-2020 ඇතුළත වෙනකොට අපිට මේකේ ග්‍රවුන්ඩ් එකේ වැඩ පටන් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේකේ ඉතාමත් වැදගත් වෙන්නේ මේකෙන් ලැබෙන ප්‍රතිලාභ. මොකද මේක යන්නේ කුළුණු මතින් දැනට තියෙන මහමාර්ගෙම තමයි යන්නේ. එතකොට ඒක නිසා දැනට තියෙන ඉඩම් අත්පත් කර ගැනීම ඉතාමත් අවම වශයෙන් වෙන්නේ. එතකොට අවම වශයෙන් වුණාම ව්‍යාපෘතිය පටන් ගන්න යන කාලය අඩුයි. ඒකම ඒකේ ලොකුම තියෙන්නේ මාලමේ ඉඳන් කොටුව දක්වා යන්නේ මිනිත්තු 32ක වගේ කාලයක්. ඒකෙන් මිනිත්තු 18ක් වගේ කාලයක් තමයි යන්නේ බත්තරමුල්ලේ ඉඳන් කොටුව දක්වා යන්නේ. ඕනම වෙලාවක යන්නේ ඒ කාලේ තමයි. ඒ කියන්නේ ඒක වෙනසක් වෙන්නේ නැහැ. يعني මාර්ගි තදබදයක් තිබුණත් මොනවා තිබුණත් මේ කාලේ ඒකම යන්නේ. ඒක නිසා ඒ වෙලාවට යන්න පුළුවන්කම තියෙන නිසා මේ පද්ධතියට ඇති වෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක මාලබේ කොරිඩෝ එක, ඒ කියන්නේ බාලුමෙන්තු කොරිඩෝ එක අපි කියන්නේ, ඒ කොරිඩෝ වලට තමයි මේ පළවෙනි පටන් ගැනීම තියෙන්නේ. හැබැයි ඒ වගේම අනිත් කොරිඩෝස් වලටත් කඩවත දක්වා තියෙන පද්ධතියකුත්, එතකොට කොළඹ ඇතුළත තියෙන පද්ධතියකුත්, ඒ වගේ පද්ධති තව 7ක් අඳුනගෙන තියෙනවා. ඒක ඒකාබද්ධ කර ඉදිරියට යන්න දැන්ට සැලසුම් කරගෙන තියෙනවා.
ඒ කියන්නේ 2024 වෙනකොට අපිට මාලවේ සිට කොටුව යන්න පුළුවන්, අනිත් ඒවා ක්‍රමානුකූලව ඉදි වෙනවා කියන එක.
ඔව්. දැන් මේ LRT කියන්නේ එක සැලසුමේ එක අංගයක් විතරයි. ඒහා සමගාමීව දුම්රිය නවීකරණයත් විද්‍යුත්කරණයත් ඇති වෙනවා. මේක ඉතාමත් වැදගත්. මොකද අපි මූලිකත්වය දීලා තියෙන්නේ දුම්රිය නවීකරණයත් විද්‍යුත්කරණයට. ඒකට සහයෝගය ලබා දෙන්න තමයි LRT පද්ධතිය ඇවිල්ලා තියෙන්නේ. එතකොට පළවෙනි අධීරය යටතේ කැලණිවැලි ලයින් එක මූලික අධීරයක් යටතේ මූලික ADB එකේ ආධාරය ඇතුව ඉදිරියට යන්න තියෙන්නේ. ඒක කොට්ටාව දක්වා එලිවේටඩ් ලයින් එකක් හැටියට යන්න තමයි තියෙන්නේ. කැලණිවැලි ලයින් එකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මහමාර්ග යන ඒ හරහා. එතකොට ඒ හැමතිස්සම වාහන තදබදයක් ඇති වෙනවා මේ ලෙවල් ක්‍රොසින්ග්ස් වලදී. ඉතින් අපි මේ ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ දුම්රිය LRT උනත් දුම්රිය විද්‍යුත්කරණය උනන් පස්සේ හැම මිනිත්තු පහකට සැරයක්. ඒ කියන්නේ පීක් ටයිම් එකේද අපි කියනවා. ඒ කියන්නේ LRT නම් මිනිත්තු 3.5කට සැරයක් ගත්තොත් රේල්වේ එකක් මිනිත්තු 5කට සැරයක් වගේ දුම්රියක් එන විදියට තමයි අපේ සැලසුම තියෙන්නේ. ඒකට පළවෙනි අධීරයට යටතේ ගැලිනේඩි ලයින් එකක්, දෙවෙනි අධීරය යටතේ පානදුරසේට වේයන්ගොඩ දක්වා මේ දුම්රිය නවීකරණය සහ විද්‍යුත්කරණය යටතේ ඒ එන එළියේ තින්න ජනතාව කොළඹට ලබා ගැනීමටත් ඊට පස්සේ ඒ ඇතුළත කොළඹ ඇතුළත ගමන් කිරීමටත් මේ පද්ධතිය වලින් අපිට පුළුවන්කමක් ලැබෙනවා.
හොඳයි දිවන්ත, මේ සැලසුමට කොපමණ මුදලක් වැය වෙනවද, කොපමණ කාලයක් තිස්සේ මේ ක්‍රියාත්මක වෙනවද කියලා?
මේක අවුරුදු 20ක සැලසුමක්. ඒ කියන්නේ 2035 දක්වා තමයි කරලා තියෙන්නේ. මොකද මාස්ටර් ප්ලෑන් එකක් කියන්නේ 20කට කාලයකට කරලා ඒක මේ අලුත් කරගන්න ඕනකමක් ලැබෙනවා. දැන්ට තියෙන තක්සේරුව හැටියට US ඩොලර් බිලියන 11.4ක් වැය වෙනවා කියලා තමයි ගණනය කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් 67%ක්ම එකතු වෙන්නේ පොදු ප්‍රවාහනයේ දිනුවොත් සඳහා. 2035 වෙනකොට තමයි සැලසුම සම්පූර්ණ වෙන්න තියෙන්නේ. 2025 වෙනකොට තමයි අපිට මූලික ඒකේ ලැබෙන ප්‍රතිඵල ලබන්න පටන් ගන්න.
හොඳයි. බහැරුණාම තව කවුද මේ ව්‍යාපෘතියේ සහභාගී වෙලා ඉන්න ප්‍රධාන නියමුව විදියට වැඩ කරන්නේ?
මේක ඇත්තටම මම මගේ ටීම් එකක් හිටියා. මගේ ටීම් එකේ මහාචාර්ය සමන් බණ්ඩාර මහත්මයාත්, ආචාර්ය නාමලි සිරිසෝම මහත්මියත්, තව ට්‍රාන්ස්පෝර්ට් ඉංජිනියර්ස්ලා දෙන්නෙක් කෞෂාන් දේවසුන්දරු සුරේන්ද්‍රත්, වනුජය බේවික්‍රමත්, ට්‍රාන්ස්පෝර්ට් ඇනලිසිස් හැටියට මිසිස් විජේරත්නත් අපිට මේක සහයෝගය දුන්නා. හැබැයි මේක සාමූහිකව හැම රිසෝස් ටීම් එකක් 30 දෙනෙක්ට වඩා වැඩි, ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා, ඒ කියන්නේ RDA එක, CMC එක, Minister of Transport, Railway, NTC, Western Province Transport Authority, Police, NPPD, මේ හැමෝම ඒකාබද්ධව ඒ අයගේ තියෙන සැලසුමුත් ඒකාබද්ධ කරලා තමයි මේ පද්ධතිය අපි සැලසුම ක්‍රියාත්මක කරේ.
දිවන්ත, ඔබ හිතනවාද අපේ රටේ තියෙන තත්ත්වයක් එක්ක අතරම අපේ රටේ රතවාහන ප්‍රමාණය මාර්ගවලට දරන්න අමාරුයි, ඒ වගේම වාහන පදවන්න වගේම පදිකයන්ගේ අනාචාරශීලී බව, විනයක් නැති බව මේ තත්ත්වය උග්‍ර කරනවා, ඔබේ සැලසුමේ මේ තත්ත්වය පාලනය කරන්න ක්‍රමයක් තියෙනවද?
මම හිතන්නේ අපි හැමතිස්සම කතා කරන්නේ වාහන වැඩි කියලා. දැන් වාහන වැඩි වෙන හේතුව තමයි මම කිව්වාගේ පොදු ප්‍රවාහනයෙන් දීන වෙලා නැතිකම. ඉතින් මේකෙදී මුල් අවුරුදු 5 ඇතුළතම වැඩියම කරන්න පුළුවන්ක තමයි අපිට විනය හදන එක රියදුරංගේ. ඒතට ඒක යටතේ ක්‍රියාත්මක කරන මූලික සැලසුමක් හැටියට තිබුණේ සිග්නල් ලයිට්ස් තියෙන තැන්වලින් CCTV කැමරා පද්ධතියක් යටතේ අපිට පුළුවන් මේ විනය ගැන බලලා මොනිටරින් කරලා ඒකට විසඳුමක් ලබා දෙන්න. ඉතින් එහෙම සැලසුමක් පටන් ගත්ත සමකාලීනව ඒකත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තමයි බලපෑ තියෙනවා.
හොඳයි දිවන්ත, එහෙමනම් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ පිළිසඳරට එකතු වීම ගැන, වගේම අපිට බලපාන ප්‍රශ්නයකට විසඳුමක් අරගෙන ඉන්න මූලික වීම ගැන. ආයුබෝවන්.
ආයුබෝවන්.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.